Honorable Vimal Veeravan sir, order please. Honorable Tharaga Bala Surya.
Kata karan na mantra.
Garu Sabhapathumani, Kalaguna Vidya Department kiyana vidiyata ada Lankawata iramudun wenna dawasa. Me ayavaya sammatha wenna dawasat ada nisa apita hitenawa ira vitarak nevey ada Lankawata mudun wenne badu mudun wenna dawasak hatiyata. Me aanduwa awata passe bohoma purasaram dodana eka kathawak thamai garu sabhapathumani. Badu adayama 100% ihala giya kiyanne badu barat mahajanathawa mata patawena badu barat 100% wedi una kiyana eka ada me rate deshiya aarthikiya vivasayakaya aanduwe badu poriyal ekata orutu di ganna beruwa anta asaranayak bawata pat wela thibenawa e wagema adhika banku poli anupathaya yatate නයක් ගන්න බැරි අසරණයෙක් කළ තිබෙනවා විවිධ පොලියට සල්ලි දෙන මිනිස්සුන්ගේ ගොදුරක් බවට පත් කළ තිබෙනවා මේ ඔක්කොම අතරේ තමුන්වහන්සේලාගේ ආණ්ඩුව ණයබර කියලා ලතෝ නිදෙන ගමන් මේ රටේ ණයබර 2015 සහ 2018 කියන කාලය තුල පමණක් 160කින් වැඩි කළ තියෙනවා රුපියල් ට්‍රිලියන 7.4 තිබිච්ච ණයබර Rupial trillion 12 දක්වා වැඩි කරලා තියෙනවා 160කින් වැඩි කරලා තියෙනවා නමුත් ඒ ගත්තු ණය වලින් මේ රටේ කරපු සංවර්ධනය මොකද්ද කියලා අපට පේන්නේ නැහැ අගමැතිතුමාණන් කියනවා ඉතා විශාල සංවර්ධනයක් කරලා තියෙනවා ඒක ඇහැට පේන ඇඟට දැනෙන එකක් කියලා එතුමාගේ ඇහැට පේනවා ඇති ඇඟට දැනෙනවා ඇති හැබැයි මේ ණය බර 160කින් ඉහළ දමපු අවුරුදු 4ක් මේ ගෙව්වේ Rupial trillion 7.4 ඉඳන් trillion 12 දක්වා 160කින් ණය බර වැඩි කරපු අවුරුදු 4ක් මේ ගෙව්වේ. එතකොට මේ අයවැය ආයි ස්ථානගත වෙලා තිබෙන්නේ ඒ 160කින් වැඩි කරපු ණය බර තව 100කින් වැඩි කරන මට්ටමේ ගමනක් යන මිසක් ඒකෙන් එළියට එන මාර්ගයක් නිර්මාණය කරන්න නෙවෙයි. ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා මේ රටේ යුද්ධයකුත් තිබිච්ච වෙලාවේ ආර්ථික වර්ධන වේගය අතින් අපි චීනයට පමණයි ඒ කාලේ දෙවෙනි උනේ 6.5ට වඩා උඩින් හැම වෙලේම ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා බිහිසුණු යුද්ධයකට සල්ලි පුච්චන ගමන් ප්‍රස්තවාදය මර්ධනය කරන්න මුදල් පුච්චන ගමන් අද එහෙම තත්ත්වයක් මේ රටේ නැහැ එහෙම තියෙද්දිත් 6.5ට උඩින් චීනයට පමණක් දෙවෙනි වෙන ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමත් වුණා මේ මොලයානෝගේ ආණ්ඩුව ආවට පස්සේ මොකද වුනේ මේ මොලයානෝගේ ආණ්ඩුව ආවට පස්සේ බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය බලන්න 7.4යි නේපාලයේ අද ආර්ථික වර්ධන වේගය 7.9යි බූතානයේ 7.4යි ලාඕසයේ 6.9යි ඉන්දියාවේ 6.7යි පාකිස්තානයේ 5.4යි මාලදිවයිනේ 4.8යි ලංකාවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාලනයට පින් සිද්ධ වෙන්න 3.3ක ආර්ථික වර්ධන වේගයකට පල්ලම් බැහැලා තියෙනවා ඇත්ත වර්ධන වේගය මීටත් වඩා අඩුයි කියන එක තමයි ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව ආර්ථිකය හදන ආණ්ඩුවක් නෙවෙයි ආර්ථිකය මකන ආණ්ඩුවක් කියලා පටන් ගන්නකොටම ඔප්පු කළා මේ රටේ ඉතිහාසයේ කවදාවත් කිසිම පාලනයක් යටතේ අත නොතියපු මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවට අත ගැහුවා අදත් අර්ජුන මහේන්ද්‍රන් ලෝකේ කොහෙට හරි වෙලා ඉන්නවා අගමැතිතුමා මේ සභාවෙම කිව්වා අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම එතුමා ගන්නවා කියලා එහෙම කියපු අගමැතිතුමා දැන් මුකුත් කියන්නේ නැතුව බකන් නිලාගෙන ඉන්නවා අර්ජුන මහේන්ද්‍රන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා කොමිසමට අගමැතිතුමා තමයි මේ විදියට මේ බැඳුම් කර කරන්න කියලා එයාට උපදෙස් දුන්නේ කියලා එතකොට මේ රටේ ඉතිහාසයේ වෙච්ච දරන්තම හොරකමේ චූදිතෙක් අග්‍රාමාත්‍යවරයා හැටියට අද කටයුතු කරන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇලෝසියස්ලට අප ලැබෙනවා. ඇලෝසියස්ට අප විතරක් නෙමෙයි තෑගිත් හම්බ වෙනවා. ඇලෝසියස්ට තෑගිත් හම්බ වෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත්ව තිබුණ නුවර එළිය කඳපොළ අක්කර 450ක් තේවත්තක් 2015 ඇලෝසියස්ගේ තාත්තා ජෙෆ්රි ඇලෝසියස්ට ජෙෆ්රි ඇලෝසියස්ගේ පුත්‍රත්වය අර්ජුන ඇලෝසියස්ට මසකට රුපියල් 8000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දෙනවා. අන්න දිරිගන්වනවා. ඇලෝසියස් තව මේ විදිය ගේම් ගහන්න කියලා දිරිගන්වනවා. මසකට රුපියල් 8000ක බද්දකට අවුරුදු 30කට කොහොමද ගනුදෙනුව? ඒ නිසා ගරු සභාපතිතුමනි මේක කොල්ල කෑම දිරිගන්වන ආණ්ඩුවක්. මහ පරිමාණ මංකොල්ලකාරින්ව දිරිගන්වන ආණ්ඩුවක්. ඒ මහ පරිමාණ මහ හොරකමේ මහ මොලකරු තමයි අද මේ රට පාලනය කරන්නේ. බමුණාංශ දන්නවා උන්නහල මේ විදියට රටේ සබ්බ සකල මනාම හොරකමට අනුව තමයි අද කලමනාකරණය වෙන්නේ. අද මේ ඇති කරලා තියෙන විදුලි අර්බුදය මොකද්ද? ගෙවිච්ච අවුරුදු 4 කිසිම අලුතෙන් විදුලි බල ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. හදිසි විදුලිය මිලදී ගැනීම වලට පාර ලබා ගත්තා. මේ හිරු එළියෙන් විදුලිය උපදවන ඒ යෝජනා 520 ගානක් කිසිම තීරණයක් නොගෙන ලාච්චුවට දාලා වහලා දැම්මා. විශාල වොට් ප්‍රමාණයක් කිලෝවොට් ප්‍රමාණයක් උපදවන්න තිබිච්ච ක්‍රමයක්. ඒවා ඔක්කොම නතර කරලා හදිසි විදුලිය මිලදී ගැනීම වලට පාර කපාගෙන මහජනයා මත පීඩනය ඇති කරලා තමයි ඒ හදිසි විදුලිය මිලදී ගැනීම වලට පාර කපාගන්නේ. ඒක එතකොට තමයි මල්ල පිරෙන්නේ. එතකොට තමයි කල්ලා මරෙන්නේ. අර අවුරුදු 4 ඇතුළත නියම විදියට සැලසුමට අනුව විදුලි බලාගාර ඇති කරා නම් ඒ හදිසි විදුලිය මිලදී ගැනීම වලට යන්න වෙන්නේ නැහැ. ඒ වගේම හිරු එළියෙන් විදුලිය නිපදවන යෝජනා 520 ගානට ඉඩ දුන්න නම් ඒ හදිසි විදුලිය මිලදී ගැනීම වලට යන්න වෙන්නේ නැහැ. හම්බන්තොට තිබිච්ච සුළං විදුලි බලාගාර ටිකත් ගලෙව්වා. හම්බන්තොට වරාය චීනයට දුන්නට පස්සේ ඒ චීනේ තමන්ගේ භූමි ප්‍රදේශය තුල ඒ තියෙන සුළං බලාගාර එක්ක එකට ගෙවීමක් කරන්න නැත්නම් ගලවලා අයින් කරගන්න කියලා කිව්වම මේ ආණ්ඩුව ඒක ගලවලා අයින් කරගත්තා. ජාතික විදුලි බල පද්ධතියට හම්බන්තොට තිබුණු සුළං විදුලි බලාගාරයෙන් ලැබෙන කිසියම් කිලෝවොට් ප්‍රමාණයක් තිබ්බනම් ඒකත් අහිමි කරගත්තා. ඒ නිසා මේක රටේ කතා කරන්නේ නම් ඩිජිටල් යුග ගැන, කතා කරන්නේ නම් Wi-Fi නොමිල දෙන්න, කතා කරන්නේ නම් ඩිජිටල් සංවර්ධනයක් ගැන. කට ඇරියොත් තියෙන්නේ ඩිජිටල්. හැබැයි අඩු ගහන්නේ ඇනලොග් සංවර්ධනයක් අත් දෙන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් ලැබිලා නැහැ. දැන් බලන්න සභාපතිතුමනි, අවුරුදු 17කට පස්සේ ලංකාවේ ඒක පුද්ගල ආදායම බැහැලා තින්නේ මේ වෙනකොට. අවුරුදු 17කට පස්සේ පුල්මුඩේ කණිජ වැලි නිධිය බලන්න මොකද කරන්නේ? පුල්මුඩේ තියෙන කණිජ වැලි නිධිය කියන්නේ ලෝකේ තියෙන වටිනාම කණිජ වැලි නිධියක්. ඒ කණිජ වැලි නිධියේ අවුරුද්දකට නිෂ්පාදනය කරන්න පුළුවන් සාමාන්‍ය ධාරිතාව විශේෂඥයෝ කියන්නේ ඉල්මනයිට් ටොන් 90000යි 120000 අතර නිපදවන්න පුළුවන් කියලා. අවුරුද්දකට නිෂ්පාදනය කරන්න පුළුවන් ඉල්මනයිට් ධාරිතාව ටොන් 90000ත් 120000ත් අතර ප්‍රමාණයක්. රූටයිල් ටොන් 12000ක් නිපදවන්න පුළුවන් කියලා කියනවා. සර්කන් ටොන් 10000ක් අවුරුද්දකට නිපදවන්න පුළුවන් කියනවා. මොනසයිට් ටොන් 100ක් පමණ අවුරුද්දකට නිපදවන්න පුළුවන් කියනවා. ලෝකේ හොඳම කණිජ වැලි නිධිය. හැබැයි මේක විකුණන්න මේ ආණ්ඩුව තීරණය කළා. අමාත්‍ය මණ්ඩල තීරණය කරා. විකුණන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කට. ශ්‍රී ලංකාවේ මුදලින් කිව්වත් රුපියල් 26100කට. මේ රත්තරන් බිජු දමන කිකිලියෙක්ව කුණු කොල්ලේට අරාබි සමාගමකට විකුණන්න තීරණය කළා. අපේ රටේ අපි නිෂ්පාදනය නොකළත් මේ ලෝකයේ උසස්ම තත්ත්වයේ තියෙන ඉල්මනයිට් සාමාන්‍යයෙන් ටොන් එකක් ඩොලර් 900ත් 15000ත් අතර වෙනවා. ඒ අතර මිලකට අලෙවි වෙනවා. එතකොට ඩොලර් 9000ත් 15000ත් අතර මිලකට අලෙවි වෙන ඉල්මනයිට් තමයි ලංකාණ්ඩුව දෙන්නේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කට. ඒ අරාබි ආයෝජකයාගේ කල්ලා මරේ. මේ තරම් අඩු ගානකට මේක විකුණන්නේ කාටද? කුට්ටිය හැම වෙන්නේ. මේ රටේ ස්වභාවික සම්පත අනාගත දූදරු පරපුරටයි සම්පත අරාබි සමාගමකට විකුණලා කවුද හැදෙන්නේ කවුද ගොඩ යන්නේ ඒ නිසා ගරු කාරක සභා සභාපතිතුමනි තමුනාස දන්නවා මේ ආණ්ඩුව මංගල සමර වීර ඇමතුමා එතුමා මම දන්නේ තාත්වික නොවෙන හින්ද වෙන්නේදී ලක්ෂ 12ක් විතර ගිණුමේ තියෙනවා නම් පුංචි දරුවන්ගේ ගිණුමේ ළමා ඉතුරුන් ගිණුමේ ඒකට 105ක බද්දක් ගහනවා හිරුනිකා මන්ත්‍රීතුමිය ඉන්නවා එතුමිය නම් මවක් එතුමියත් එතුමියගේ දරුවගේ ගිණුමේ ලක්ෂ 12ක විතර මුදලක් තිබ්බොත් මංගල සමරවීර මහත්තයා 105ක බද්දක් ගන්නවා මංගල සමරවීර මහත්තයාට බද්ද ගන්න පුළුවන් නම් මේ ආණ්ඩුවට බද්ද ගන්න පුළුවන් නම් දරුවගේ ගිණුම වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ දැන් හදනවා ගුවන් සේවාව විකුණන්න මේ රටේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා
දැන් හදනවා ගුවන් සේවාව විකුණන්න එක පැත්තකින් බදු බර පටවනවා අනෙක් පැත්තෙන් රාජ්‍ය සම්පත් විකුණනවා ඉල්මනයිඩ් නිධිය විකුණනවා ගුවන් සේවාව දෙන්න යන්නේ කාටද ලයිකා මොබයිල් කියන සුභාස්කරන් කියන එල්ටීටී සල්ලි ත්‍රස්තමු අරමුදල් සහිත සමාගමට ඊඒපී ආයතනය ඇතුළු සමාගම් ජාලයක් දුන්නා ඒ ලයිකා මොබයිල් සමාගමටයි සමාගමකට මේ ත්‍රස්තවාදී අරමුදල් ඒ අරමුදල් වලට තමයි අද ශ්‍රී ලංකාවේ ගුවන් සේවය බිලි දෙන්න හදන්නේ තුට්ටු දෙකට විකුණන්න හදන්නේ මේ රටේ ජාතික ආරක්ෂාවට සිද්ධ විය හැකි බලපෑම ගැන තක්සේරු කරනවද ත්‍රස්තවාදී අරමුදල් වලින් හැදිච්ච සමාගමකට ජාතික ගුවන් සේවය විකුණන්න යාමෙන් ඇති විය හැකි අනර්ථය තක්සේරු කළා තියෙනවද ඒ ගැන ඇගීමක් කළා තියෙනවද ගරු සභාපතිතුමනි එහෙම ඇගීමක් මේ ආණ්ඩුවට ඕන වෙන්නේ නැහැ එහෙම ඕන වෙන්නේ නැහැ චීනේ අර මොකද පෙට්ටියක් උස්සන් හිටියා අහගන්න ඕනද පෙට්ටිය ඇතුලේ තිබ්බේ මොකද්ද කියලා ඒ නිසා ගරු කාර්ක සභා සභාපතිතුමනි දැන් මේ මංගල සමර වීර මහත්තයා එදා අයවැය කතාවේ මුලින්ම කලේ ටොම් පටියක් අතෑරියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පහර ගහන්න ඕන හන්ද පට්ට බොරුවක් මේ සභාවේ අතෑරියා එතුමා කිව්වා ලංකාවේ මෙච්චරකට වැසිකිලි නැහැ හම්බන්තොට විතරක් ලක්ෂයක් ඉන්නව එකුවා වැසිකිලි පාවිච්චි නොකරන මෙහෙම ටොම් පටියෙක්නේ මේ මුදල් ඇමති වෙලා ඉන්නේ දෙයි හාමුදුරුවනේ සභාපතිතුමනි 2012 ජනසංගණන වාර්තාව අනුව ලංකාවේ ගෙවල් වලින් වැසිකිලියක් පාවිච්චි නොකරන නැති ගෙවල් තියෙන්නේ 101.7යි මුළු සංඛ්‍යාවම ලංකාවේ 88280යි හම්බන්තොට විතරක් ලක්ෂයක් කිව්වා ලංකාවේම එහෙම වැසිකිලි ප්‍රශ්නයක් තියෙන්නේ 88280කට
අවසන් කරන්න
ඒකෙන් 168ක් අයිති වෙන්නේ උතුරට හා නැගෙනහිරට ඒ පළාත්වලට කිලිනොච්චියට වැසිකිලි නැහැ 121.9ක් මුලදිව් වැසිකිලි නැහැ 122.6යි දෙකක් මඩගලපුවේ වැසිකිලි නැහැ 112.5ක් හම්බන්තොට වැසිකිලි නැත්තේ 102.2කට මුළු සංඛ්‍යාව 2868කට ඒ 2012 දැන් මේ தත්ත්වය තවත් වෙනස් වෙලා ඇති ඒ නිසා ගරු සභාපතිතුමනි මේ එවැනි පචබේගල් වලින් අතෑරපු මේ අයවැයෙන් මේකට පක්ෂව ඡන්දය දෙන හැම මන්ත්‍රීවරයෙක්ම කරන්නේ මේ රටේ ජනතාව මත තව තව බදු බර පටවන්න අනුබලය දෙන එක ජාතික ආර්ථික සම්පත් විකුණන්න අනුබලය දෙන එක මේ රට අත්පත් කරගන්න විදේශිකයට අනුබලය දෙන එක ජාතිය පැවැත්ම අනතුරට හෙළන එක ඒ නිසා මේ අයවැයට මේ රටට දැයට ආදරය කරන සෑම මන්ත්‍රීවරයෙක්ම පක්ෂ මතවාද කුමක් වුණත් විරුද්ධව ඡන්ද දෙන්න කියලා ඉල්ලා හිටමින් මා මගේ වචන ස්වල්පව අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 7ක් තිබෙනවා
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අද මුදල් අමාත්‍යාංශයේ අවසාන මේ වැය ශීර්ෂයේ දිනේදී මම කල්පනා කරා පසුගිය දිනක යම් ලිට්‍ර ගෑස් සමාගමට සේවා සපයන්නම් පිරිසක් විසින් ඇවිල්ලා මට යම් කිසි පැමිණිලි වගයක් කරා ඒ පිළිබඳව ගරු ඇමතිතුමා දැනුවත් නැහැ ඒ නිසා ගරු ඇමතිතුමාට මම කල් තියාම මේ කතාව කරනවා කියන එක මම පැහැදිලි කරලා කියපු නිසා එතුමා පොඩ්ඩක් දැනුවත් කරන්න මොකද මේ ලිට්‍ර ගෑස් සමාගම ඇතුලේ වෙන මේ වංචනික දූෂිත ක්‍රියාවන් නිසා විශාල වශයෙන් මේ රටේ මේ සේවා සපයන්නම් පමණක් නෙවෙයි සේවා ලබා ගන්න පාරිභෝගිකිනුත් අද ලොකු ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. පළවෙනිද කියන්නේ මම මීට දවස් කීපයකට කලින් මෝටර් රථ ප්‍රවාහන අමාත්‍යාංශ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉන්න ප්‍රධානීන් පිළිබඳව යම්කිසි මේ 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 සභාවට යම්කිසි විදිහක හෙළිදරව්වක් කරා. ඇත්තටම අපි ගොඩාක් වෙලාවට කියනවා අපේ රටේ දේශ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ මතය තමයි දේශපාලඥ හොරු කියන එක. ඇත්තටම මේ රටේ දේශ සමහර දේශපාලඥයන් හොරු වෙන්න පුළුවන්. සියලු දෙනා නෙවෙයි. හැබැයි මේ රටේ 80%ක් හරියටම හොරු කියලා කියන්න පුළුවන් කට්ටිය තමයි රාජ නිලධාරීන්. ඔවුන් කරන හොරකම් පිළිබඳව ඇත්තටම ඒ අදාළ අමාත්‍යතුමාගෙත් කණින් රිංගලා යන තත්ත්වයක් අද තියෙන්නේ. ඒ පමණක් නෙවෙයි ඔවුන්ගේ පවුල්වල විස්තර සහ ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්න කොහෙද ඔවුන්ගේ දේපල තියෙන්නේ කොහෙද කියලා හිතා හොයලා බැලුවම හිතා ගන්න බෑ මේ රාජ්‍ය සේවයේ ඇතුලේ ඉඳගෙන මේ මිනිස්සු මේ තරම් කොහොමද මෙච්චර සූක්ෂමව හොරකම් කරන්නේ මේ ජනතා මුදල් මේ විදිහට අවභාවිතා කරන්නේ රජයේ මුදල් කොහොමද අවභාවිතා කරන්නේ කියලා. මම ඊටමත් කෙටියෙන් මට ආපු පැමිණිල්ල මේ වෙලාව ඉදිරිපත් කරන්නම්. මංගල සමරීර ඇමතුමාට මම ඇත්තට මේ පිළිබඳ මුලින්ම දැනුවත් කරන නිසා එතුමා කිව්වා අද දවස් ඇතුළත මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කතා කරොත් හොඳයි කියන එක. මේ ලිටර ගෑස් සමාගමට අලුතින් සභාපති කෙනෙක් පත් කරා නිශ්ශංක නානායක්කාර මැතිතුමා. මම පෞද්ගලිකවත් එතුමාට එඳුපා වඳුරනවා. ඉතාමත් කීර්තිදර නීතිඥවරයෙක්. එතුමා ජීවිතේට මේ ආයතන ඇතුළේ ඉඳිද්දී අනවශ්‍ය වැඩ කරේ නෑ. තම තමන්ට අවශ්‍ය විදිහේ පෞද්ගලික දේශපාලන මතවලට වැඩ කරේ නෑ. ඉතාමත් හොඳින් මධ්‍යස්ථව තමුන්ගේ රාජකාරි කරපු ඉතාමත් හොඳ කීර්තිදර නීතිඥතුමෙක්. එතකොට එතුමා දැන් වෙනකොට ආයතනයෙන් බැහැර වෙලා තියෙනවා. ඒ ගමම එතුමත් එක්ක මේ චමින්ද කියලා මහත්මයෙකුත් මේ කළමනාකර අධ්‍යක්ෂ විදිහට වැඩ කරා. මොවුන් දෙදෙනාම කිසිම විදිහකින් දූෂණ වංචාවලට මේ තිත තියලා ඉතාමත් ලස්සනට වැඩ කරගෙන කියපු පුද්ගලයෝ දෙන්නෙක් තමයි මෙතුමන් දෙදෙනාම. මෙතුමන් දෙදෙනාම අද වෙනකොට වැඩ කරන්නේ නැහැ මේ ආයතනයේ. මොවුන් දෙදෙනා හිටියානම් මේ තරම් දුරට මේක මේ ආයතනය ඇතුලේ මේ තරම් දුෂ්ට වංශා සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් අලුතින් කළමනාකර අධ්‍යක්ෂතුමෙක් කියන මුදිත පීරිස් කියලා මහත්මේ මම නම කියන්නේ සිද්ධ වෙනවා. මොකද අපිට මේ කට්ටිය ගැන මේ පාර්ලිමේන්තුව ඇතුලේ හෝ එළියේ හෝ අපි දැනුවත් කරේ නැත්නම් රටේ ජනතාවට මේ අපේ මේ සමහරක් ඒවා මේ පිටින් යන්නේ මේ රජයේ පිටින් යන්නේ. මොකද මෙතන නොයෙකුත් දේශපාලඥයන් නොයෙකුත් විදිහට මංගල සමරේට ඇමතුමාට ඇඟිලි දික් කරලා නොයෙකුත් චෝදනා කරලා කිසි කෙනෙක් කිව්වේ නැහැ හොරෙක් කියලා. එතුමා කවදාවත් මේ දේශපාලන ගමනේ නොයෙකුත් කතා අහගෙන නැති හැබැයි හොරෙක්ින් නම් අහගෙන නැහැ. ඒ නිසා එතුමා පැහැදිලිවම මේ දූෂණයට වංචාවට අකමැති පුද්ගලෙක් විදිහට මම විශ්වාස කරනවා මේ පිළිබඳව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගනි කියලා. මේ කළමනාකර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න ලක්මාලි හපුආරච්චි කියන ඒකාන්තාව ඒ දෙදෙනාම එක්කහු වෙලා ඒකාධිකාරයක් මේ වෙනකොට ලිටර ගෑස් සමාගමෙන් නිර්මාණය කරලා තියෙනවා. මෞරියා ලිජ්ජොග් යන සමාගමෙන් LPG ගෑස් සිලින්ඩර් වසර 3ක් තිස්සේ ටෙන්ඩර් නීති උල්ලංඝනය කරමින් ගෑස් සිලින්ඩර් මිලදී අරගෙන තියෙනවා මේ ආයතනයට. එතකොට පරිහරණයට නුසුදුසු ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත ගන්න පැමිණිලි මේ වෙනකොට ආයතනයට ඇවිල්ලා තිනවා වසර 3ක් ඇතුළතදී. මේ වසර 3ටම ටෙන්ඩර් නීතිනීති උල්ලංඝනය කරමින් ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් තමයි මේ ගෑස් සිලින්ඩර් ලබා ගන්නෙ. මේ සමාගමේ නිකුත් කළ ගෑස් සිලින්ඩර් වල දුර්වලතාවයක් හේතු කොටගෙන පාරිභෝගිකයන් 40,000කට රබර් ගෑස්කට් මාස්පතා නොමිලේ නිකුත් කරලා තියෙනවා. මේ ආයතනයට ඒ අනුව විශාල අලාභයකට පත් වෙලා තියෙනවා. මෙම ආයතනයේ මිලදී ගන්නා සිලින්ඩර් වල සෑම අවස්ථාවකම 60% විතර පමණක ගෑස් කාන්දුවක් සිද්ධ වෙනවා. මේක ඉතාමත් භයානක කාරණා. මේ හේතුව නිසා සමහරුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. සමහරුන්ට ඇත්තරම යම් යම් ආපදාවන් වලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොවුන් දෙදෙනා තමන්ට තිබෙන සැපියුම්කාර ආයතන වලට ගැළපෙන ආකාරයට ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරලා තියෙනවා. මේ මම ඉස්සලා කියපු මෞරියා ලිඩ්ලොක් කියන සමාගමට තමයි සියලු ටෙන්ඩර් ලබා දීලා තියෙන්නේ. ඔවුන්ට ඔවුන්ගේ හිතවත් සමාගමක් හින්දා ඔවුන්ට අවශ්‍ය විදිහට ටෙන්ඩර් නීති කොන්දේසි වලට අනුකූල වෙන්නේ නැති විදිහට වෙනස් කරලා තමුන්ට ඕන විදිහට කරගෙන යනවා. ඊට අමතරව සමහර දේශපාලඥයන්ට මේ ලිටර ගෑස් සමාගමෙන් නොමිලේ ගෑස් සිලින්ඩර් දීම නිසා මං හිතන්නේ සමහර දේශපාලඥයන්ට 20,000 ගාණක් විතර දීලා තියෙනවා. ඒ දීපු නිසා මේ වෙනකොට 131 පාඩුවක් ලිටර ගෑස් සමාගමට විදි දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට මේ සමාගම් ඇතුලේ ඇත්තට මේ සමහරක් ඒවා දේශපාලන පත්වීම්. ඉතින් ඇත්තටම අපිට උඩ බලාගෙන කෙල ගහන්න සිද්ධ වෙන මේ අවස්ථාවේදී ඒ කෙසේ වෙතත් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි හින්දා මුළු ආණ්ඩුවක් මේ වැරදි නරක නාමේ ගන්න ඕනේ නැහැ. ඒ නිසා මං ඉතාමත් උවමනාවෙන් මංගල සමිට ඇමතුමාගේ ඉල්ලා සිටනවා මේ පුද්ගලයා මේ පුද්ගලයා ඇමති කෙනටවත් කන්ට්‍රෝල් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට කලින් හිටපු කබිරසිම ඇමතුමාටවත් අඩුම ගන්න මේ පුද්ගලයාව මෙතනින් යවාගෙන මේ මේ මේක පිටිසුදු ස්ථානයක් කරගන්න කොච්චර වුණා තිබ්බත් එතුමත් එක්ක කරට කරාවා. ඊතර මේ පුද්ගලයාට මේ දේශපාලනඥයන්ටත් වඩා බලයක් ලැබුණේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම ඉතාමත් උවමනාවෙන් මංගල සමිට ඇමතුමාගේ ඉල්ලා සිටිනවා. මොකද මට තප්පර ගණක් දෙන්න මම මේ කතාව කරන්න කලින් මෙතෙන්ට එන්න 10 දෙනෙක්ගෙන් ඇහුවනම් මේ මුදිත පීරිස් කියන පුද්ගලයාගෙන හැම කෙනාම කිව්වේ වංචාකාරී හොඳ පුද්ගලයෙක් නෙමෙයි වංචාකාරී පුද්ගලයෙක් කියලා. ඉතින් අර නිශ්ශංක නානක්කාරලා වගේ උගත් බුද්ධිමත් පිරිස පාලනය කරපු තැනක් අද මේ වගේ තත්ත්වයකට පත් වෙන එක කනගාටුදායක තත්ත්වයක් නිසා මම ඉල්ලා සිටිනවා ඇමතුමාගෙනුත් රාජ්‍ය ඇමතුමාගෙන් මේ සම්බන්ධයෙන් යම් කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන මොවුන්ට අවශ්‍ය එක්කෝ මේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න එහෙම නැත්නම් අවශ්‍ය මොකක් හරි දෙයක් කරන්න පුළුවන් දෙයක් කරන්න කියන එක. බොහොම ස්තුතියි.
ගරු මුතු සිවිලිංගම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් තිබෙනවා.
සභේ කිතනාගම් අංගතවර අවර්ගලේ எனக்கு சில நிமிடங்கள் எனக்கு சில நிமிடங்களை அளித்ததற்காக நன்றி சொல்கிறேன். இந்த சபையிலே பேசியவர்கள் பல பேர் பேசும்பொழுது இலங்கை தொழிலாளர் காங்கிரஸை திட்டியும் அதன் தலைமையை திட்டியும் இந்த நாட்டில் இதுவரை என்ன செய்திருக்கோம் என்று கேட்கிறார்கள். உதாரணமாக 1980 காலமாக இலங்கை தொழிலாளர் காங்கிரஸ் என்ன செய்திருக்கோம் என்று கேட்கிறார்கள். இலங்கையில் வாழும் இந்திய வம்சாவளிய மக்களுக்கு 1948 கொண்டு வரப்பட்ட சட்டத்தின்படி பிரஜாவுரிமை முழுமையாக ரத்து செய்யப்பட்டது. அதன் பிறகு 1964 இலங்கை இந்திய ஒப்பந்தத்தின்படி 3000 பேர் இலங்கை இந்தியாவும் அந்த ஜனத்தொகையை பிரித்துக் கொண்டார்கள். இருந்தாலும் கூட பிரஜாவுரிமை முழுமையாக கிடைக்கவில்லை. அடுத்து 2000 யுஎன்பி அரசாங்கம் ஆட்சியில் இருக்கும் பொழுது ஒரு சட்டம் கொண்டாந்தார்கள். இந்த நாட்டிலே ஒரு சட்டம் இருந்தது, பிள்ளை பிறக்கும் போது தகப்பன் பெயர் இல்லாவிட்டால் அந்த பிள்ளைக்கு இந்த நாட்டில் பிரஜாவுரிமை இல்லை. எனவே அதை தடுக்க ஒரு சட்டம் வந்தது, தாய்க்கு இருந்தால் போதும் என்று. அந்த நேரத்தில் ஒரு ஆர்மந்தண்டமானவர்கள் தலையிட்டு நாங்கள் 3,00,000 பேர் இரண்டு பக்கமும் இல்லாமல் இருக்கிறோம், சில பேர் அப்படிக்கு இந்தியாவுக்கு மனப்பண்ணாலும் கூட போக முடியாமல் இருக்கிறார்கள் என்று கேட்டு வாதாடிய நிமித்தம் அன்றையே ஒரே நாளில் அவர் 3,00,000 பேருக்கு பிரஜாவுரிமை வாங்கி கொடுக்கக்கூடிய வாய்ப்பு ஏற்பட்டது. அதன் பிறகுதான் இந்த நாட்டில் ஏனைய சமூகங்களோட, சிங்கள சமூகம், முஸ்லீம் சமூகத்தோட, வடகிழக்கு மக்களோட சேர்ந்து ஒன்றிணைந்த மக்களாக நாங்கள் கணிக்கப்பட்டோம். இப்பொழுது கேட்கிறார்கள் என்ன செய்வோம் என்று. 1983 நாட்டின் கலவரம் வந்த பிறகு வந்தபோது இந்த நாட்டிலே பல பிரச்சனைகள் வந்து மலையகத்துக்கும் சில பிரச்சனைகள் ஏற்பட்டது. அந்த நேரத்தில் ஜனாதிபதியாக இருந்த ஜே ஆர் ஜயவர்தன் அவர்கள் அவர்களை சமூகத்தி தொண்டமானவர்கள் சந்தித்து இதற்கெல்லாம் காரணம் எங்கள் மக்கள் வடகிழக்கிலே பிரச்சனை என்றால் எங்கள் மக்களும் அடிபடுகிறார்கள் என்றால் எங்கள் மக்களுக்கு ஒரு உரிமை இல்லாதனால் அவர்கள் எங்கே போவது என்ற சூழ்நிலை உருவாகி இருக்கிறது. எனவே அந்த மக்களை ஸ்திரப்படுத்த வேண்டும். ஒன்று, முதலில் எங்கள் மக்கள் கல்வி கற்க வேண்டும். எனவே 242 பேர் முதலாக ஏஆர் அவர்கள் காலத்திலே தொண்டமானவர்கள் ஆசிரியர் தொழில் பெற்றுக் கொடுத்தார். உதாரணம் அதுக்கு ஒரு விசேஷம் என்னவென்றால் கணக்கு பாடம் பாஸ் பண்ணார்கள் சித்தியடையாவிட்டாலும் கூட அவர்களுக்கு 6 பாடம் இருந்தால் அவர்கள் ஆசிரியர்கள் என்று ஆசிரியர் பதவி வாங்கி கொடுத்தார். அதற்கு பிறகுதான் சன்னஞ்சன்னமாக இன்றைக்கு ஆசிரியர் பற்றாக்குறை நீக்கப்பட்டிருக்கிறது. அதுக்கு காரணம் நாங்கள் தான். அடுத்து என்ன செய்தோம்னு கேட்கிறார்கள். வீடு கட்டினது நான் கௌரவ சௌமியமூர்த்தி தொண்டமான் காலத்திலிருந்தும் கௌரவ சந்திரசேகரன் காலத்திலிருந்தும் தனி வீடும் மாடி வீடும் இரட்டை வீடும் கட்டப்பட்டது. அப்படி கட்டப்பட்ட வீடுகள் கிட்டத்தட்ட 34,000 வீடுகள் கட்டப்பட்டிருக்கிறது. இப்பொழுதுதான் கட்டுகிறோம் என்று 300-400 கட்டுகிறோம், 500 கட்டுறோம் என்று சொல்கிறார்கள். இருந்தாலும் இந்திய அரசாங்கத்துக்கு முதல் நாடியது நாங்கள் தான். இது நாட்டுக்கு தெரியும், மக்களுக்கு தெரியும். எனவே அதை மறைத்துவிட முடியாது. அதற்காக ஆர்மந்தொண்டமானவர்கள் டெல்லி சென்று மோடி அவர்களை சந்தித்து இந்த விடயத்தை பேசியதன்படிதான் அன்றைக்கு 4,000 வந்தது, அதுக்கு பிறகு 10,000 வந்தது. இவர்கள் கற்பனை செய்து கொண்டு பேசுவதெல்லாம் சரியில்லை என்பதை இவர்கள் மனதில் கொள்ள வேண்டும். அது மாத்திரமல்ல, எங்கள் மக்களுடைய சம்பள பிரச்சனை எடுத்துக்கொண்டாலும் கூட 1992 கம்பெனி மாறிய பிறகு சம்பள பிரச்சனை பெரிய பாரதூரமான விடயமா இருந்தது. அது ஒவ்வொரு வருடங்களும் சம்பள பிரச்சனையை பேசி இன்று 750 வாங்கப்பட்டிருக்கிறது. இதுக்கெல்லாம் காரணம் இலங்கை தொழிலாளர் காங்கிரஸ் என்பதை இவர்கள் மறந்துவிடக்கூடாது. என்ன உன்னை என்ன செய்தீர்கள் என்று கேட்கிறார்கள். ஆசிரியர்கள் என்ன, நான் சபையிலே அமைச்சராக இருந்தபோது ஆசிரியர்கள் 3172 பேர் ஆசிரியர்கள் பெற்றுக் கொடுத்தோம். அதற்கு பிறகு தான் ஆசிரியர் முழுமையாக தீர்க்கப்பட்டது. அது மாத்திரமல்ல, 125 சேவை கிராம சேவையர்களை பெற்றுக் கொடுத்தார் சமூகத்தில் தொண்டமானவர். அதற்கு பிறகு அதோடு நின்றது, இன்றைக்கு ஒன்றுமே நடைபெறவில்லை. அப்படி போஸ்ட்மேன் நாங்கள் தான் வாங்கப்பட்டது, 300 பேர் வாங்கியிருந்தோம், 100 பேருக்கு உத்தியோகம் கொடுக்கப்பட்டது. எனவே ஒன்றும் செய்யவில்லைன்னா இந்த மக்கள் பிரஜா உரிமை இல்லாத காலத்தில் ஒன்றுமே இந்த மக்கள் இந்த நாட்டின் உரிமை இல்லாத ஒன்றுமே கிடைக்காமல் இருந்தது. இருந்தாலும் நாளடைவில் இதெல்லாம் பெற்றுக் கொடுக்க காரணமாக இருந்தது காங்கிரஸ், இலங்கை தொழிலாளர் காங்கிரஸ். உதாரணத்துக்கு மின்சாரம் கொடுக்கறது, 1997 மின்சாரம் கொடுக்க போது அந்த இருந்த அரசு முற்று முழுதாக நிராகரித்தார், தோட்டத்துறைக்கு கொடுக்க முடியாதுன்னு. காரணம் கேட்டால், அற்றால் இருக்கிறது, அங்கே விறகு இருக்கிறது, விறகு நெருப்பு பிடித்து விட்டால் லயமே எரிஞ்சு போக உண்டாரு. அப்படி என்றால் மற்ற கடைகளுக்கு எரியலையா, மற்ற கிராமத்தில் எரியலையா, நகரங்களில் எரியலையா அப்படின்னு எடுத்துக்காட்டி அன்னைக்கு தொண்டமானவர்கள் வாங்கி கொடுத்தாரு இந்த உரிமையை. 1994 இருந்து 2010 வரை இது நீண்ட காலமாக கொடுத்து முழு தோட்டங்களுக்கு மின்சாரம் பெற்றுக் கொடுத்துருந்தாங்க. இதெல்லாம் சாதாரணமான விடயங்கள் இல்லை. இன்னைக்கு வாங்கி கொடுத்ததை கட்டி கொடுக்கறதும், வாங்கி கொடுத்ததை நியமிக்கிறதும், உத்தியோகம் பெற்றுக் கொடுக்கறதுன்னு சொல்றதெல்லாம் சுத்த போய். அது மாத்திரமல்ல, இவர்கள் இங்க வந்து சற்று இந்த சபைக்கு வரக்கூடிய வாய்ப்பை ஏற்படுத்தி கொடுத்தது. இவங்க அம்மா அப்பா, எங்க அம்மா அப்பா, ஆரம்ப தொண்டமான அம்மா அப்பா, இவர்கள்லாம் இந்த நாட்டிலே உழைத்து ஓடாய் தேர்ந்த குடும்பங்கள். இதெல்லாம் இருந்தாலும் கூட அவர்கள் அவர்களுடைய ஒற்றுமையினாலேதான் நம்ம இந்த உரிமைகள்லாம் வாங்க முடிந்தார்கள். அன்னைக்கு இந்த சபையில பேசிய ஒருவர் சொன்னார், சபைக்கு சம்பந்தமில்லாத விஷயத்தை சொன்னார். ஆரம்ப தொண்டமான கண் கலங்கி இருக்கிற கண் நீல நிறமா இருக்கிறார், நீல நிறமா சிகப்பு நிறமா நாட்டிலே நாடு மாத்திரமல்ல உலகமே இன்றைக்கு சூரிய வெப்பத்தால் பாதிக்கப்பட்டிருக்கிறது. அதனால் அவர் கண்ணு முதலில் அவர் கண்ணை சோதிச்சு பார்க்க வேண்டும். அவர் கண்ணுக்கு கண்டவனுக்கு மிருந்தவனுக்கு கண்டதெல்லாம் பேய்ங்கிற மாதிரி அந்த பயம் அவருக்கு இருக்கிறது. தொண்டமானை பார்த்தாலே பயம் அவருக்கு. அதுக்கு நாங்கள் என்ன செய்ய முடியும்? எனவே நாம் இந்த நாட்டை பொறுத்த மட்டில், எங்கள் மக்களை பொறுத்த மட்டில், எங்கள் மக்கள் நன்றியுள்ளவர்கள். 70 ஆண்டுகளாக ஒரு கட்சியை காட்டு காத்து அதன் சக்தியோடு வளர்த்ததனால்தான் இன்றைக்கு அடிமைத்தனத்தில் இருந்து விடுபட்டு உரிமை இல்லாத உரிமையற்றவர்களாக இருந்தவர்கள், படிப்பற்றவர்கள், வீடு இல்லாதவர்களாக இருந்தவர்கள் அனைத்தும் இன்னைக்கு கிடைக்கிறது என்றால் அதுக்கு காரணம் இலங்கை தொழிலாளர் காங்கிரஸா? யூனிவர்சிட்டிக்கு நிறைய பேர் போறார்கள் என்றால் அதற்கு காரணம் என்ன? அந்த தோட்டப்புற பகுதியில் உள்ள பாடசாலைகளை உயர்தரத்துக்கு உயர்த்தி அதன் மூலம் கல்வி கற்கபடி வைத்ததனால் இன்றைக்கு யூனிவர்சிட்டியெல்லாம் போய் வர கல்வி கற்கக்கூடிய வாய்ப்பு ஏற்பட்டிருக்கு. இதுக்கெல்லாம் இவர்கள் இங்கே வர்றதுக்கு காரணம் முதல்
சொன்னதுனாலே
இவர்கள் முதலில் தன் முதுகை தான் தட்டி பார்த்துக் கொள்ள வேண்டும். எப்படி நாம் வந்தோம் என்று அதை விடுத்து காங்கிரஸ் குறை கூறுவதை விட்டு மக்கள் உங்களை தேர்ந்தெடுத்தது, இந்த சபைக்கு வந்து அவர்கள் உரிமைகளை பேசி, அவர்களுடைய விடயங்களை பேசி, குறைகளை பேசி அதை நிவர்த்தி செய்யக்கூடிய வழிகளை காண வேண்டும் என்றுதான் அவர்கள் அழைத்து இருக்கிறார்கள். நாங்கள் ரெண்டு பேரும் இங்கே எப்போதுமே அங்கே யாரையும் திட்டியது கிடையாது. திட்ட வேண்டிய அவசியம் இல்லை. மக்கள் அதற்கு அனுப்பவில்லை. மக்கள் அனுப்பினார்கள் மக்களுடைய தேவைகளை பூர்த்தி செய்ய வேண்டும் என்று. எனக்கு சில நிமிடங்கள் கொடுத்த உங்களுக்கு நன்றி கூறி விளைவர்கள்.
මුලින්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට ඒ වගේම නියෝජ්‍ය ලේකම්වරුන්ටත් නිලධාරීන්ටත් වගේම අපිට සහය දෙන මහ බැංකුවටත් වගේම පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරීන්ටත් මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න නිලධාරීන්ටත් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අයවැය විවාදය තුළදී අපිට දක්වපු සහයෝගය ගැන. අද අයවැය ගැන කතා කරනකොට හුඟක් අය කතා කළේ මේ රටේ අද පවතින ආර්ථික තත්ත්වය ගැනයි. ඒ අය සමහර අය ඒකේ අඩුපාඩු පෙන්වා දුන්නා. අඩුපාඩු අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක අපිට නැහැ කියලා කියන්නට බෑ. නමුත් අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා අපි මේ රටේ ආණ්ඩු බලය ගන්නකොට, වගකීම ගන්නකොට මේ රටේ තිබුණ තත්ත්වය අපිට අමතක වෙනවා. ඉක්මනටම අමතක වෙනවා. දෙයක් කඩන්න පුළුවන් දවසෙන් දෙකෙන්, නමුත් ඒක ගොඩනගන්න දීර්ඝ කාලයක් යනවා. හරියටම නිවසක් වගේම තමයි. පැය ගාණකින් නිවසක් කඩලා දාන්න පුළුවන්. නමුත් ඒ නිවස ගොඩනගන්න අත්තිවාරම යොදවලා කල් යනවා. ආර්ථිකයේ කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒ අඳුරු කාලයෙන් අපි පැමිණුනේ. එදා 2014 වෙනකොට මේ රටේ මාධ්‍ය නිදහසක්වත් තිබුණේ නැහැ. Reporters Without Borders AI සඳහන් කළා රටවල් 180කින් ලංකාව 162 වෙනි තැන තිබුණේ. අද ඒක වෙනස් වෙලා තියෙනවා. රටවල් 180කින් අපි 141 වෙනි තැනට 2017 ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ 2018 වෙනකොට ඊටත් වැඩිය ඒ මාධ්‍ය නිදහස වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස විතරක් නෙමෙයි මාධ්‍ය වේදීන්ව ඝාතනය කරපු කාල යුගයක හිටියේ. අඩුම ගහනේ 15 දෙනෙක් ඝාතනය වුණා. ඒ අය අතරින් ප්‍රබලම අය අපිට හැමතිස්සම මතක් වෙන්නේ ලසන්ත වික්‍රමතුංගේ යනුයි ප්‍රගිරි එක්නැලිගොඩ අපිට මතක් වෙනවා. මේ වගේ තත්වයක් තමයි එදා තිබුණේ. අපේ රජය පත් වුණාට පස්සේ අද නිදහසක් තිබෙනවා. කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. මාධ්‍ය වේදීන්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඇති වෙලා තියෙන්නේ දෙන්නෙක්ට පමණයි. ඒ ඇති වුණ ප්‍රශ්නේ ඇති වුණෙත් මීගමුවේ නගර සභාවේ ෆ්‍රෙඩි ගමගේට තමයි ඒක ඇති වුණේ. ඉතින් අහගන්න ඕන නම් මට ඊට වැඩිය විස්තර කියන්නට පුළුවන්. අපේ කාලේදී මාධ්‍ය නිදහස දීලා තියෙනවා. කිසිම මාධ්‍ය වේදයකට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. තවත් අහගන්න ඕන නම් කියන්න පුළුවන්. හුඟක් විස්තර තියෙන නිසා සවුත් ඒෂියා නිව් ඩෙල්ලිහි ඒ මාරියා අබි හබීබ් එදා කතා කරනකොට මැතිවරණ දූෂණ ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂගේ මැතිවරණය ගැන කතා කරනකොට මොනවද ඔබතුමන්ලා කළේ? මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ලංකාවේ මාධ්‍ය වේදීන් දෙන්නෙක්ගේ පින්තූරය පෙන්නලා ඒ අයව අනතුරට ලක් කරන වෑයමක යෙදුනේ. අපේ රජය ඒ වගේ කිසිවක් කරලා නැහැ. මාධ්‍යර නිදහස දීලා තියෙනවා. අලුත් නිදහසක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජෙනීවා ගැන කතා කරනවා. ජෙනීවා වලට කතා කරලා මේ 2015 31 ගැන කතා කරනවා. 2015 31 මොකක්ද ඒ යෝජනාවෙන් උනේ? මම අහන්න කැමැති ඔබතුමන්ලාගෙන් අතුරුදහන් වූවන් පිළිබඳව කාර්යාලයක් විවෘත කිරීම වැරදිද කියන එක මම අහන්න කැමැතියි. සරල භාෂාවෙන් කිව්වොත් කාර්යාලය ක්‍රියාත්මක වෙන්නේ ආගම ජාති භේදය භාෂා භේදයෙන් තොරව මේ රටේ සියලුම පවුල් වලට ආදරණීය ඥාතීන් පිළිබඳර විස්තර දැනගැනීමට තමයි අතුරුදහන් වීමේ කාර්යාලයක් මේ රටේ පිහිටුවලා තියෙන්නේ. දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි අතුරුදහන් වුණේ. ඊට ප්‍රථමයෙන් මේ රටේ සිංහල මිනිස්සු අතුරුදහන් වුණා. අපේ අපි කැහැගාලා වැඩක් නැහැ. අපේ ප්‍රධාන පක්ෂ දෙක මේවලට වග කියන්න ඕනේ. මේක කැහැගන්න වෙලාවක් නෙමෙයි. ඒ නිසා තමයි
ගරු මුදල් රාජ්‍ය අමතුමා, අපි අද කතා කරන්නේ මුදල් විෂය. ප්‍රශ්න ගොඩක් ඇහුවා
ඔබතුමා.
මං ඒකට එනවා. මුදල් විෂයට සම්බන්ධයි රටක සමාජීය දේශපාලන ක්‍රමවේදය සම්බන්ධයි මුදල් විෂයට. අපි ඊට පස්සේ හානිපූර්ණ කාර්යාලයක් ඇරියා. ඇයි ඒකට විරුද්ධ කියලා මට කියන්න. හානිපූර්ණ කාර්යාලය ඇරුවේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබලා විවස්ථාව අනුකූලවයි ඒක අපි විවෘත කරලා තියෙන්නේ. මේ රටේ සියලිම ජනතාවට ජීවිතය ගොඩනැගීමට නැවත හානිපූර්ණ ගැනීමට පූර්ණ මනුෂ්‍යයන් ලෙස ගෞරවනීයව ජීවත් වෙන්න තමයි මේ හානිපූර්ණ කාර්යාලය අපි ඇති කරලා තියෙන්නේ. පීඩාවට පත් වුණ මේ ජනතාවට ජීවිතය ගොඩනගා ගැනීමට උදව් කිරීමට මේක රටට පැන නැගෙන තර්ජනයක් නෙමෙයි. මේක අපි කළ යුතු කාර්යාවක් අපි කරලා තියෙන්නේ. ඒ වගේම මගේ මේ කතාව අහන් සිටින විපක්ෂයේ මිතුරන් සත්‍ය හා සංහිඳියා කුමසුමක් පිහිටවන්න ඕනේ කියලා අපි කතා කළා. නමුත් ඒක දැනටත් ආමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ඉදිරියට ඇවිල්ලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඒකත් ඉදිරියට ගෙනියයි කියලා. ඊට පස්සේ දොස් පවරනවා. අධිකරණ ක්‍රමවේදය ගැන දොස් පවරනවා. අපිට කියනවා අපේ ජාතික නීති පද්ධතිය තුලම මේ කරන දෙයක්. මානව හිමිකම්
අපහරණය හා ජාත්‍යන්තර මානව නීති උල්ලංඝනය කිරීම පිළිබඳව විශේෂ නීති උපදේශකයෙකු සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවීම තමයි 31 සඳහන් වෙන්නේ. හුඟක් වෙලාවට මේවා වැරදි ලෙස ලෝකයටම අර්ථ දක්වලා පෙන්නනවා. වැරදි ලෙස අර්ථ දක්වලා පෙන්නනවා. ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් විනා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නොවන බැවින් ඒ කටයුතු විදේශ නීතිවේදීන්ගේ සහභාගිත්වයට පමණක් සීමා වනු ඇත. එතකොට කියනවා මේක විදේශ ක්‍රමවේදයක් කියලා කියනවා. අනේ මේ ඔය බොරු කියලා 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 රට තුල මතයක් ඇති කරන්න හදලා තිනවා. මේක ශ්‍රී ලාංකික ක්‍රමවේදයක්. ඔබට අමතක වෙලා වෙන්න පුළුවන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ස්වාධීන පිළිගත් පුද්ගලයන්ගේ කණ්ඩායමක් 2005 දී පත් කළා. ඒ කණ්ඩායමේ සභාපතිත්වය දැරුවේ කවුද? ඒ කණ්ඩායමේ සභාපතිත්වය දැරුවේ ඉන්දියාවේ 10 වැනි අග්‍රමිනිෂ්ඨකරුව භගවති මහතායි. ඒ කණ්ඩායමේ සහභාගිත්වය දැරුවේ අතකින් ලංකාවේ නීතිවේදීන් බොහෝ දෙනෙක් අද විදේශ රටවල් වල ඒ අයගේ නීති සේවය කරනවා. විනිසුරුවරන් හැටියට ඉන්නවා, විමර්ශකයන් හැටියට ඉන්නවා. මේ මම කතා කරන අතරේදී නීතිපතු දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් මෙන්ම විනිසුරුවරන් ෆිජි රටේ අද අධිකරණ කටයුතු වල යෙදී සිටිනවා. ඉතින් මේ අපිට සුදුසු වෙලාවටයි අපිට නොසුදුසු වෙලාවල් වලටයි එක එක කතාවල් හදන්න ඕනේ නැහැ. අපි ඇත්තටම අවංකව මේ දේවල් කරන්නට ඕනේ. ඉතින් මේ ජෙනීවා කියලා බිල් එක හදාගෙන අපි මේ සුද්දට නැවෙන ආණ්ඩුවක් නෙමෙයි. නමුත් අපි ඉන්නේ සංදිස්ථානයක තියෙන්නේ මේ රට. මේකයි සංදිස්ථානය. ඔබ අසපු ප්‍රශ්නයට වෙන්න පිළිතුර සංදිස්ථානයක ඉන්නේ. කාර්තිකයක් හදන්න ඉස්සලා දේශපාලන සමාජ ඒ නිර්මාණය මොකක්ද කියලා අපි හිතන්නට ඕනේ. රටකට තියෙන්නේ ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ අපට පුළුවන් රහසිගත විවෘත නොවන විවේචනයට අකමැති පුරවැසියා රජයේ අතුකොළුව වෙන සමාජයක් හදන්න. නැත්නම් අපිට හදන්න පුළුවන් විවෘත ජාත්‍යන්තරයට සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි නිදහසට මුල් තැන දෙන රජය පුරවැසියාගේ සේවකයා වෙන සමාජයක් අපිට හදන්නට පුළුවන්. ඉතින් ওই දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. අර ඉස්සලා කියපු සමාජය හොයා ගන්නව නම් එහෙනම් ඉතින් පෞල්වාදයටත් යටත් වෙන්න වෙනවා. අපේ පක්ෂය පෞල්වාදයට යටත් වෙන පක්ෂයක් නෙමෙයි. 2014 දීත් මේවා කියනකොට ඔබතුමන්ලා හීනෙන් හිතුවා මේ ක්‍රමවේදය දිගටම කරගෙන යන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. අද මේ රටේ ඉනවා තරුණ පරපුරක් ඉන්නවා 117ක් අලුතෙන් ඡන්දේ දාන්න එනවා මේ වතාවේ. මේ බුද්ධිමත් ජාත්‍යන්තරට සම්බන්ධ අපේ පරපුරට වැඩිය අධ්‍යාපනයක් තියෙන දරුවන්ගේ ඡන්ද දෙන්න එන්නේ. ඒ අය කල්පනා කරලා ඡන්ද දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට, පෞල්වාදයට විරුද්ධව ඡන්ද දෙන ජාතාවක් ඉන්නේ. ආර්ථික ක්‍රමවේදයේ තීරණය වෙන්නේ සමාජ ක්‍රමවේදය තීරණය වුණාටයි පස්සේයි. එහෙම තමයි ආර්ථික ක්‍රමවේදය තීරණය වෙන්නේ. ඉතින් මේ අඳුරු ඉතිහාසයෙන් අපි රට ගලවගෙන ඉදිරියට ආවා. තොරතුරු දැනගැනීම නිදහස අයිතිය පුරවැසියට ලබා දුන්නා. යුරෝපීය රටවල් වල අවුරුදු 200කට මේ නිදහස තිබිලා තියෙනවා. අපි එයාට දුන්නේ අපේ රජයේ පත් වුණාට පස්සේයි මේ නිදහස දුන්නේ. කොමිසන් සභාවල් පිහිටුවා. කොමිසන් සභාවල් හරහා තමයි අද පත්වීම් කරන්න පුළුවන්. විධායකයට තනි තීරණයෙන් පත්වීම් කරන්න බෑ. නැවතත් මේ රටේ කොමිසන් සභාවල් හරහා කරන්න වෙන්නේ. ජනාධිපතිතුමාට පමණයි නම් යෝජනා කරන්නට පුළුවන්. ජනාධිපතිතුමාට පමණයි ඒ පත්වීම් දෙන්න පුළුවන්. ඒක හරි, එහෙම තියෙන්න ඕනේ. නමුත් කොමිසන් සභාවල් වලින් වෙන්නේ හොයලා බලනවා පුද්ගලයා සුදුසුද නැද්ද කියලා. සුදුසු නැත්නම් නැවත ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා සුදුසුක පුද්ගලයෙක් පත් කරන්න. මේක තමයි කොමිසන් සභාවල් වල තියෙන වැදගත්කම. අපි දැක්කා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා 2018 දී මොනවද කරන්න හැදුවේ මේ රටේ. අද වගේ නොවැම්බර් මාසේ 5 වෙනිදා මේ සභාවට ඇවිල්ලා අයවැය පරාජය කරන්න තිබුණා. නමුත් ඔබතුමන්ලාට ශක්තිය තිබ්බේ නැහැ. ඒ නිසා දේශපාලන කුමන්ත්‍රණයක යෙදුණා. අද මම ගෞරවයෙන් මෙතන නැගිටලා ආචාර්යයක් දක්වනවා. ඒ අපේ රටේ ජනතාවට ඒ කුමන්ත්‍රණය පරාජය කළාට එදා ඒ ජනතාවගෙන් ලක්ෂ දෙකක් ගෝල්ෆේස් පිටියට ආවේ ඒ කුමන්ත්‍රණය පරාජය කරන්නට. අපි ඒ වගේම අපේ හිස නවනවා මේ පාර්ලිමේන්තුවටයි, ඒ වගේම කතානායකතුමාට. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු නිසා එපමණක් නෙමෙයි, අධිකරණය කෙලින් ඉදලා තීරණයක් දුන්නා. අර පසුගිය කාලේ වගේ නෙමෙයි, අග්‍ර විනිශ්චය කරුව සාරිය පොටෙන් ඇදගෙන මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා පැය ගණනාවකින් එතුමියව පුටුවෙන් දරපලා දැම්මා. අග්‍ර විනිශ්චයකාරය පළවෙනි කාන්තාව මේ රටේ අග්‍ර විනිශ්චයකරු වෙන්න ශිරාණි බණ්ඩාරනායක මැතිනියට මේ කරපු දේ මතක් කරන්නේ. ඒ යුගය ඉවරයි, ඒ යුගය හමාරයි. අද තියෙන්නේ නිදහස් යුගයක්, තියෙන්නේ සම්පූර්ණ අධිකරණ නිදහසක් මේ රටේ අද තියෙනවා. ඒ වගේ සමාජයක් ගොඩනගන්න තමයි අපි අද ඔබතුමන්ලාගේ පැත්තෙත් වාඩි වෙලා ඉන්නවා. මම කියන දේවල් වලට සහයෝගය දක්වපු අය, මම කියන දේවල් වලට එකඟත්වය දක්වපු අය අද එතන ඉන්නවා. ඒ අය ඔතන ඉන්නේ වෙන හේතු නිසා. නමුත් ඒ අයත් එකඟ වෙනවා විවෘත ප්‍රජාතන්ත්‍රවාදී, හැමෝටම නිදහසක් තියෙන, පෞල්වාදයට තැනක් නැති, හැම පුද්ගලයාම ඒ පුද්ගලයාගේ වටිනාකම අනුව ඉස්සරහට යන්න පුළුවන්. ඕනෑම දුගී දුප්පත් පවුලකින් ආවත් ඉදිරියටම ගිහිල්ලා ජනාධිපති පුටුවේ වුණත් වාඩි වෙන්න පුළුවන් සමාජයක් රටක් තමයි අපි ගොඩනගන්නට ඕනේ. නැත්තම් ධනපතීන්ට හෝ ඒ විශේෂ පවුල් වලින් ආපු අයට තැන දෙන රටක් නෙවෙයි. ඒ ඔය පසුබිම උඩ තමයි අපි ආර්ථිකය ගොඩනගලා තියෙන්නේ. අපි මේ බර බාර ගන්නකොට අයවැය පරතරයක් තිබුණා. දේශ දළ දේශීය නිෂ්පාදනයෙන් 7.7% අයවැය පරතරයක් අද 5.5% අඩු කරලා තියෙනවා. නියඟයක් තිබුණේ නැත්තම් 5% වැඩි අඩුවෙන් තියෙන්නේ. එන අවුරුද්ද වෙනකොට 4.5% අඩු කරනවා. ඒ අයවැය පරතරය මධ්‍යන කාලීනව 3.5% අපි අඩු කරනවා. එපමණක් නෙමෙයි, හැමදාම 1954 ඉඳලා වියදම වැඩි, ආදායමට වැඩිය. ඒ නිසා හැමදාම ඍණ ප්‍රාථමිකයක් තමයි තිබුණේ. නමුත් අවුරුදු 60කට පසුව පළවෙනි වතාවට මේ රටේ ඉතිහාසයේ 2017 ප්‍රාථමික ඉතිරියක් තියෙනවා, ධන ඉතිරියක් තියෙනවා, ආදායම වැඩි, වියදමට වැඩිය. ඒ ඉතිරිය 2018ත් අපි වැඩි කරලා තියෙනවා. ඕන කෙනෙකුට තේරෙනවා, පවුලකට තේරෙනවා, පවුලක ආර්ථිකය කරනකොට වුණත් හැමදාම වියදම් කරගෙන ගියොත් ආදායමට වැඩිය. අන්තිමට නිවස සින්න වෙනවා, තියන දේපල නැති වෙනවා. අපි එක සම්පූර්ණයෙන්ම හවුසි කරලා හරි පදනමක් ගොඩනගලා තියෙනවා. ලංකාවේ ආර්ථිකයට හරි පදනමක් ගොඩනගලා තියෙනවා. ඔබතුමන්ලා ණය විශාල ලෙස ගත්තා. අපිට දැන් චෝදනාවක් නගනවා, අනේ ඇත්ත කතාව මොකක්ද? ණය ගෙවන්න තමයි, ණය අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රට මේ තත්ත්වයේ පවතින්නේ. ඒක තමයි අපි මේ හරි ගස්සගෙන යන්නේ. අපි දන්නවා මේ රටට අද සංචාරකයන්, ඔබතුමන්ලා අපිට රට බාර දෙනකොට 114යි මේ රට සංචාරකයන් ආවේ. අද 124ක්, 2018 අවසානයේදී 124යි. මේ අවුරුදු අවසන් වෙනකොට ඒ ඔබතුමන්ලා එනකොට 114යි, ඒක 128කට ඒ සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා අපනයනය අඩු වෙමින් පවතිනවා. දශක දෙක තුනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන් තියෙන ඒ අවස්ථාවල් වලදී අපනයනය කෙලීම පහලට බැසගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි මොනවද කරන්නේ? ඒක නතර කරලා අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙලා නැහැ. නමුත් අඩු වෙන්නේ නැහැ. ඒක අපි හරවලා අපනයනය වැඩි කරමින් සිටිනවා. එතකොට කිව්වා මේ රටට ඍජු විදේශ ආයෝජනය ඇවිල්ලා නැහැ කියලා. ඍජු විදේශ ආයෝජනය 2012 දී කෝටි 127යි, 2013 දී කෝටි 139යි, 2014 දී කෝටි 152යි, 2017 දී කෝටි 190යි, 2018 දී කෝටි 234යි ඩොලර් වලින්. හැම අවුරුද්දේම විදේශ ඍජු ආයෝජනය ක්‍රමක්‍රමයෙන් වැඩිමමින් පවතිනවා. මේ අවුරුද්දේ ඊට වැඩිය විශාල ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඊට වැඩිය විශාල ප්‍රමාණයක් අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා. ඔබතුමාංගලා කැමති නෑ මේවා කියනකොට. ඔබතුමාංගලා කරපු කුමන්ත්‍රණය නිසා රුපියල බාල්දි වුණා. ඇවිල්ලා මෙතන විහිළු කරලා කිව්වා රුපියල බාල්දි වුණා කියලා. නමුත් හරි අත්තිවාරමක් දැම්මහම ඒක හරි පැත්තට හැරවෙනවා. ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අද වෙනකන් රුපියලේ අගය 4.5කින් ඉහළට ගිහිල්ලා තියෙනවා. රුපියලේ අගය 174 ඉඳලා 183 ඉඳලා 174ට අඩු වෙලා තියෙනවා.
ඇමතුමා ඔබතුමාට අලවතු නෑ ඔබතුමාට අලවතු ඇමතුමාගේ විනාඩි 7ක් කාලය දීලා.
හරි බොහොම ස්තුතියි. ඒ වෙලාව මං ගන්න බොහොම ස්තුතියි. ඉතින් රුපියලේ අගය ශක්තිමත් වෙලා තිනවා. මේ සති කීපය තුල පමණක් රුපියලේ අගය ශක්තිමත් වෙලා තිනවා. මිත්‍රය මේක රුපියලේ අගය අඩු වෙනවද වැඩි වෙනවද කියන එක නෙමෙයි. මේකේ ආර්ථික ප්‍රතිඵලය මොකක්ද? ආර්ථික ප්‍රතිඵලය ඇවිල්ලා තරගකාරී රුපියලක් තියෙනකොට අපනයනය වැඩි වෙනවා. ඔබතුමන්ලාගේ ආර්ථික ප්‍රතිපත්තියේ වරද අහගන්න වරද ඇවිල්ලා ආර්ථික කෘතිමයව
මන්තුමා බාධා කරන්න එපා.
රුපියලේ අගය අපනයනය කඩාගෙන පහළට ආවා. ඒ ප්‍රතිපත්තිය තමයි අපි වෙනස් කරලා තියෙන්නේ. දැන් රුපියලේ අගය වෙළඳ පොළන තීරණය වෙනකොට අපනයනය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. මිත්‍රය අහගෙන ඉන්න අපි මොනවාරි කරන්න
කියලා මන්තුමා කරුණා කරලා වාඩි වෙන්න.
කියන්නේ මොනවද
මන්තුමා?
අපි මොනවාරි කියන්න ගියාම කියනවා ඔන්න බලන්න රට විකුණනවා, දේපොළ විකුණනවා. මම අහන්න කැමති විකුණන දේවල් පෙන්වන්න කියලා. අපි ප්‍රතිපත්තියක් වෙනස් කළා, ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කළා.
ඇමතුමා පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමා කැමති නම් ඉඩ දෙන්න පුළුවන්.
ගන්න බැහැ මේ රටේ. ඉඩම් ප්‍රතිපත්තිය ඇවිල්ලා බදු ක්‍රමයට පමණයි විදේශිකයන්
අන්න ප්‍රිය දර්ශන යපා ඇමතුමා.
මම අහන්න කැමති
එබතුමා මේ තරම් ආර්ථිකය දියුණු කරලා තියෙනවා නම් මැතිවරණ පොරොන්දුවක් හැටියට තියෙන වාහන ටික ගෙන්නන දෙන්න නිදහස දෙන්න බැරිද කියලා. The promise
I will reply you. Of course we have it's an open policy. Only the people who have been stopped are those who are on government permits, and we had to do that as soon as we took office because of the political coup that you created and you are a part of in this country. We are correcting that situation. ඉතින් අපි මොනවද අපි කියනවා විකුණනවා කියලා කියනවා. කවුද වික්කේ? කාටද විකුණන්න පුළුවන්? මොහොතක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ රටේ හිටපු හරිද ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛව මොනවද කළේ? ආරක්ෂක මූලස්ථානයේ ගෝල්ෆේස් එකේදී ඒ ඉඩම චීන සමාගමකට වික්කා. අහගන්න හොඳට. මම කියන්නේ අපි ඒක විකනං කියනවා. ඕ විදේශිකයට විකුණලා තිනවා. විදේශිකයන්ට ණය ගැති, විදේශිකයන්ට නැවෙන මේ පක්ෂයක් කියලා කියනවා. ඔබතුමන්ලාගේ ආණ්ඩුව එක වික්කේ ඒ චීන සමාගමකට. ඒක ගැනත් අපි හොයලා බලනවා. ඒ ක්‍රමවේදය ගැන හොයලා බලනවා. ඒක හරියට වුණාද නැද්ද කියලා හොයලා බලනවා. අපි කවදාවත්
හමුදාවේ ඉඩමක් එහෙම විකුණලා නැහැ. ඒක විතරක් නෙමෙයි, අයවැය ගැන කතා කරන නිසා අයවැයේ පොත ඇරලා දැන් බලන්න අපි ආරක්ෂාවට තියෙන වියදම රුපියල් බිලියන ගණන් වලින් රුපියල් බිලියන 305කට අපි වැඩි කරලා තියෙනවා. මේ අයවැයේදී වැඩි කරලා තියෙනවා. ඇයි? අපිට මේ රටේ ආරක්ෂාවයි භෞතික අඛණ්ඩතාවය ආරක්ෂා කරන නිසා තමයි ඒක අපි වැඩි කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි කිව්වට. අර කෑ ගන්න නිසා සමාජ මේ කෑ ගන්න මිනිස්සුන්ට තේරෙන්නේ කෑ ගාලා කියනකොට නේද? ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමනි අහගන්න, ඔබතුමා හොඳට අහගන්න. පස්සේ ඔබතුමා මුදල් නැමෙති වුණත් සමාජ මේ වදේ හොඳට ප්‍රයෝජනවත් වෙයි. අපි මොනවද කරලා තියෙන්නේ? මේ අය වැයේදී කරලා තියෙනව ගැන හිතුවොත් අපි මේ අය වැයේදී ආර්ථික වර්ධනය ගැන විතරක් හිතුවේ නැහැ. අපි බැලුවා දුප්පත් දුගී අය ගැන බැලුවා. එදා මංගල සමරවීර මුදල් නැමෙතිතුමා කතා කරනකොට සනීපාරක්ෂ මහජනතාවට සනීපාරක්ෂ මේ වැසිකිලි පද්ධති හදන්න ඕනේ කියලා ඔබතුමාගලා hina වුණා. මේ ඔබතුමාලා hina වුණා. BMW එක යනවනම්, Benz car එක යනවනම්, SUV එක යනවනම් එක හොඳ වැසිකිලියකින් අනික් හොඳ වැසිකිලියට යන්න පුළුවන්. නමුත් මේ රටේ දුප්පත් ජනතාව බස් එකකින් නැගලා මිහින්තලේ ඉඳලා කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා කොළඹ වහිනකන් සමහර වෙලාවට වැසිකිලියකට යන්නේ නැහැ. බලාගෙන ඉන්නවා පිටකොට් පොටුවේ හරි මරදානේ වැසිකිලියකට යන්න. නැත්තම් අනුරාධපුරේ නැගලා යාපනයට ගියොත්, මඩකලපුවට ගියොත් වැසිකිලියකට යන්න බලාගෙන ඉන්නවා. දුම්රියෙන් ගියොත්, බස් රථයෙන් ගියොත් අහගන්න. මම දෙනවා අවස්ථාව, දෙනවා මේ කීවර වෙලා අවස්ථාව දෙනවා. එතකොට ඔබතුමාට දෙනවා. ඉතින් ඒ වැසිකිලිය හදන්නේ ඒ නිසායි, දුප්පත් මිනිස්සුන්ගේ පහසුතාවයට. අහන්න
මහින්දානන්ද අලුත්ගේ
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඔබතුමා බොහොම ආවේගෙන් රාජ්‍ය මුදල් ඇමතුමා, මගේ ප්‍රශ්නේ ඔබතුමා මේ වෙනකොට තියෙන බරපතල අර්බුදයක්, ඔබතුමා මේ වැසිකිලි වලට වැඩි එහාගේ අර්බුදයක් දැන් විදුලිය මිලදී ගන්න හදනවා රුපියල් 30කට ඒකකයක්. මට ඔබතුමා කියන්නේ හදිසි විදුලි මිලදී ගැනීම රුපියල් 15කට ටෙන්ඩර් එක ඇවිල්ලා තියද්දි දැන් බාජ් එකෙන් රුපියල් 30කට ගන්න හදනවා. අපි දැන් මේ වැසිකිලි ගැන කතා කරනවා. ඔබතුමා මේ කතා කරන ආවේගයට ඔබතුමාට වැසිකිලි යන්න වෙයි. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා රුපියල් 30ට ගන්නවද බාජ් එක කියලා.
ඔබතුමා මට දක්වන ඒ ආදරය මන් දන්නේ. ඒක නම් මම ප්‍රවේශම් එහෙමනම්. මම අපි මේ මේ මම එකට එන්නේ ඉස්සලා මේ අයවැය කතාව කියලා ඉවර කරන්න ඕනේ කාලේ ගියොත්. එතකොට අපි මේ අයවැයේදී මොනවද කරලා තියෙන්නේ? ඔබතුමන්ලා කතා කරනවා රාජ්‍ය සේවකයෝ ගැන කතා කරනවා. අපි කරපු දේවල් ගැන කතා කරමු. පත් වෙච්ච විගසම
රාජ්‍යයෙන්
වැඩි කළා. මොනවද කළේ මේ අවුරුද්දේ? මේ අයවැය මොනවද කළේ? තවත් රුපියල් 2500කින් වැඩි කළා. මේ රාජ්‍ය සේවකයන්ගේ අපි ආදායම වැඩි කළා. හමුදාවේ ඉන්න අයගේ අඩුපාඩු බලලා ඒකට තියෙන වියදමුත් අපි වැඩි කරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි, අද ඔය පැත්තේ ඉඳලා කතා කරන සමහර අය කිව්වා ඇයි සමෘද්ධිය තව 106කට දෙන්නේ කියලා. මිත්‍රය මේක 106කට දෙන එකවත් 5කට දෙන එකවත් නෙමෙයි. මේකෙන් අපි කරන්නේ දුප්පත් අයව ආරක්ෂා කිරීමක්. අවුර 2015 ඉඳලා 114කට සමෘද්ධිය දීලා තියෙනවා. 114කට. ඇත්ත කතාව මොකක්ද? ඔය ලයිස්තුව තුල නොලැබිය යුතු අය සිටිනවා. නිවාස තියෙන, වාහන තියෙන, රැකියාවල් තියෙන, ආදායම් තියෙන අය හිටිනවා. නමුත් මේ අයගෙන් වැඩි පිරිසක් මේ මන්ත්‍රීතුමාලාගේ පක්ෂේ ඉන්න නිසා අපි ඒක ඒ අයව අයින් කරන්න ගියේ නෑ. නමුත් ඇත්ත කතාව මොකක්ද? මේක ලැබිය යුතු දුප්පත් ජනතාව සිටිනවා. කිසිම මුදලක් නැති ජනතාවක් සිටිනවා. කිසිම ආදායක් නැති මිනිස්සු සිටිනවා. ඒ නිසා තමයි තව 106කට අයවැය අපි ඉඩ හැදුවේ. ඒ අයට සමෘද්ධිය ලබා දෙන්න සාධාරණත්වයක් තියෙන්නට ඕනේ. අපි අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ පොහොසත් මිනිස්සු තව පොහොසත් කරන්න නෙමෙයි, දුප්පත් මිනිස්සු ගැන හිතලා, නැති බැරි අය ගැන හිතලා තමයි අපි අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අයව බලා ගන්න. ඒ විතරක් නෙමෙයි, මේ රටේ ආබාධ තියෙන පුද්ගලයන් විශාල ප්‍රතිශතයක් සිටිනවා. ඒකට රුපියල් 3000ක
තුන්දාහක ආදායමක් දුන්නේ මාසකට ඒක අපි රුපියල් 5000කට වැඩි කරලා තිනවා මේ අය හැබැයි හරහා එක කරලා තිනවා ඒ විතරක් නෙමෙයි පසුගිය අවුරුදු 4 තුලදී ඒ සමහර අයට ලැබුණේ නැහැ ඒ අයට ඉන්න වුණා ලයිස්තුවක ඉන්න වුණා නමුත් අපි මොනවද මේ අය වැයේ මංගල සමර වීරමිතුමා කිව්වා ඒ ලයිස්තු සම්පූර්ණයෙන්ම හිස් කරලා හැම ආබාධ තියෙන පුද්ගලයන්ටම අපි ඒ රුපියල් 5000 දීමනාව ලබා දෙනවා කියලා කිව්වා ඒ වගේම අපි මේ රට ගොඩ නගන්න හුඟක් කාර්යභාරයේදී සිටිනවා
කාලය
අවසන් කරනවා අපි හුඟක් කාර්යභාරයේදී සිටිනවා ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන වෙලාව නැති නිසා කියන්නේ නැහැ ඒ නිසා මම ඔබතුමන්ලාට කියනවා හිතලා බලලා විරුද්ධ වෙනවට විරුද්ධ වෙන්න එපා බොරු කියනවට බොරු කියන්න එපා ඇත්ත බලලා ඡන්දය දෙන්න ඉල්ලමින් මම නිහඬ වෙනවා ස්තුතියි
බොහොම ස්තුතියි